හොඳයි, එහෙමනම් සාදාන හොඳින් අහන්න. මේ මෑණියන් විමසූ පරිදි බුදුගුණ ගැන අද ධර්මක සර්ග දේශනාව පිළිපැසීමට බලාපොරොත්තු වන්නේ. මේ දේශනාවට අනුව බුදුගුණ භාවනා කරන්නට උත්සාහ දක්වනු වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධම්මයේ කෙරෙහි සංඝරත්නයේ කෙරෙහි පවත්න වූ ශ්‍රද්ධාව නිවන් ලැබීමට සිදිය යුතු බීජය. ශ්‍රද්ධා බීජං තපෝ උක්තිය ආදී වශයෙන් දක්වලා තිබෙනවා. ශ්‍රද්ධාව තමයි බීජය. දසක් ඇතිවීමෙන් දසක් ගැනීමට බීජයක් අවශ්‍ය වෙනුයි. නිර්වාණය අවබෝධ කර ගැනීමට ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා. ශ්‍රද්ධාව නැත්නම් එය අවශ්‍යම ඒ නිමං යාමට අවශ්‍ය ගුණධර්ම කෙනෙක් දිනු කරගන්නේ. ශ්‍රද්ධාවෙන් තරපී යෝගන් ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දැක්වූ තැන් තැන් කතම් සුතරපී යෝගන් කෙසේ නම් යෝගයන් තරණය කළ යුතුද කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් උන්වහන්සේ දැක්වේ ශ්‍රද්ධාය තරපී යෝගන් යෝගයන් තරණය කරන්නේ ශ්‍රද්ධාව මගින්. කාමෝග, භවෝග, දික්ඛයෝග, අවිද්‍යාවෝග ආදී යෝග ධර්මයන් ඕග කියන්නේ මහා ෂඩපහරස කියන වචනයක්. ඒ යෝග ධර්මයන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්නේ ශ්‍රද්ධාව තුළින්. මේ ශ්‍රද්ධාව කෙනෙකුගේ සිත තුළ අවිච්ඡත් ප්‍රසාදයෙන් සමන්නාගත තත්ත්වයට පත්වන්නේ යටත් ප්‍රේෂෙන් සෝවාන් වුණාට පස්සෙයි. සෝවාන් කෙනෙකුගේ සිත තුළ බුද්ධේ අවිච්ඡත් ප්‍රසාදයෙන් සමන්නාගත හොති ධම්මේ අවිච්ඡත් ප්‍රසාදයෙන් සමන්නාගත හොති සංගේ අවිච්ඡත් ප්‍රසාදයෙන් සමන්නාගත හොති කියලා කරුණු තුනක් තියෙනවා. ඒ අතර අධිකන්තේ ශීලයේ සමන්නාගත හොති සෝවාන් වෙච්ච කෙනෙකුගේ සිත තුළ නම් ත්‍රිවිධ රත්නත්‍රයේ පවතිනේ පවත්නාව ශ්‍රද්ධාව නොසලෙන ශ්‍රද්ධාව බවට පත් වෙනවා. අනිත් අයගේ ශ්‍රද්ධාව දැන් නොසලෙන තත්ත්වයෙන් තෙනී ගියත් පසුව මේ ජීවිතයේදී හෝ නැත්නම් අනිත් පෙර භවයකදී අනාගත භවයකදී නැත්තටම නැති වී යන්නටත් පුළුවන්. ඒ නිසා ශ්‍රද්ධාව අපගේ සිතසල දියුණු කරගත යුතුයි. ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වනවා සද්දින්ද්‍රිය කියලා. ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් දක්වනවා ශ්‍රද්ධා බල කියලා. උන්වහන්සේ ඉන්ද්‍රිය සම්මුතියේ උත්තර රාශියක දක්වලා තිබෙනවා මෙන්න මෙහෙම අදහසක්. මේ ශ්‍රද්ධා, වීර්ය, සතිය, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ මහණෙනි යම් කෙනෙක් ශීත 100ක්ම දිනු කරා නම් ඔහු රහත් භාවයේ ලබුක් කෙනෙක් වෙනවා. ඊට අඩුවෙන් දිනු කරපු කෙනෙක් වෙනවා නම් ඔහු අනාගාමී, ඊටත් අඩුවෙන් දිනු කළා නම් ඔහු සකදාගාමී, ඊටත් අඩුවෙන් දිනු කළා නම් එවැනි කෙනෙක් සෝවාන් වූ කෙනෙක්. ඊටත් අඩුවෙන් දිනු කර කෙනෙක් නම් ධම්මානුසාරී පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාවාදීක ධම්මයේදීලා නිවන් මඟ ගමන් කරන කල්යාණ පුත්තජෙනි. ඒ වගේ ඊටත් අඩුව නම් ශ්‍රද්ධානුසාරී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ශ්‍රද්ධානුසාරී කියන්නේ ප්‍රඥාව විතරම නැති ශ්‍රද්ධාව පාදක කරගෙන නිවන් යාමට උත්සාහ කරන ගනු ලබන තැනැත්තෙක්. මේ ඉන්ද්‍රිය ධර්ම පහ ඒකත් වඩා අඩුව දිනනලා තේනවා නම් එවැනි කෙනෙක් අන්ධ බහල පුත්තක් ජන තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ තාමත්ම අඩු ශ්‍රද්ධාව, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මයන්ගෙන් යුතු පැද්ගලයා නිවන් යාමට අවශ්‍ය කටයුතු කරන්නේත් නැහැ. සංසාර විමුක්තිය ලබන්නට යන්නේත් නැහැ. ඔය සංසාරයෙන්ම ගමන් කරමින් ලෞකික දේවල් වලම නිමක්න වෙලා සිටිනවා. එවැනි අයට කියන්නේ අන්ධ බාල පුත්තජන කියන වචනයි. අන්ධ වූ බාල වූ පුත්තජන භූමියේ සිටින අය කියන එකයි අදහස. ඒවා බුදුහාමුදුරන්ගේ වචන. ඒක නිසා මේ ශ්‍රද්ධාව තම තවත් දියුණු කරගත යුතුයි කියන කාරණාව කවර මාර්ගඵලයක හිටපු කෙනෙකුට වුණත් ඒක ශ්‍රද්ධාව දිනු කරගටීමට ගැනීම අවශ්‍යයි කියන කාරණාව තේරුම් ගත යුතුයි. මොකද මේ මෑණියන්ට ශ්‍රද්ධාව නැසෙන ශ්‍රද්ධාව බවට පත් වෙලා තිබෙන බව ඇත්ත. නමුත් ඒක තව තවත් දිනු කර ගැනීමෙන් තමයි අපිට ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් දකින දිනු කරන්නට පුළුවන් වන්නේ. ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් දිනු කරගත යුතු වන්නේ. මේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් දිනු කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු ධර්මයක. අශ්‍රද්ධාය අම්පියට්ඨේන ශ්‍රද්ධා බලං ආදී වශයෙන් දක්වලා තිනවා. ශ්‍රද්ධාව නැති වී යන කරුණක් ආවට පස්සෙ නොසැලෙනසේ ශ්‍රද්ධාව පීඩනවා නම් එතකොට තමයි ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි ඒ ආකාරයෙන් ශ්‍රද්ධාව ඇති කරගත යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ අනුස්සති භාවනාව විස්තර කරන විට අංගුත්තර නිකායේ දක්වලා තිනවා බුද්ධ අනුස්සතිය. අංගුත්තර නිකායේ චක්කනිපාතයේ තිබෙනවා. එතකොට බුද්ධානුස්සති භාවනා වඩන කෙනෙක් තාවිෂින් අත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන අවබෝධයක් කලින් ලබාගෙන තිබීම අත්‍යවශ්‍යය. නමුත් අද කාලේ බුදුගුණ භාවනා කරනවායි කියලා බොහෝ සංවල කරන්නේ බොහෝ අය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන පාඩේ පිටිසවාදී කපාටය සත්‍යඥාන කරන එක. අරහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචන් සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ ආදී වශයෙන් ඒ ගුණ නම්යේ අභසිත මුලට කියනවා සමහර අය මුලසිත අගටක් කියනවා. අභසිත මුලටත් මුලසිත අගටත් කියනවා. මේකත් එක්තරා ආකාරයක බුදුගුණ භාවනාවක් තමයි. නමුත් ඒකෙන් තරමද්දරට සිත එකතු කර ගැනීමට උපකාර වෙනවා විනා එයින් එහාට යමක් එවැනි කෙනෙකුට ලබන්නට බෑ. ඔය විසුද්ධි මාර්ගය වැනි පොත්පත්වල දක්වා තිබෙනවා බුදුගුණ භාවනා වැඩීමෙන් උපචාර සමාධි මට්ටම පමණයි ලබන්නට පුළුවන් වන්නේ. ධ්‍යානයක්වත් ලබන්නට බෑ කියලා එය බෑ කියන කරුණ. නමුත් මේකේ කිසිම ප්‍රායෝගික සත්‍යතාවයක් නැහැ. බුදුගුණ අගින්දල මුලට මුළු නිරින්දල අගට සත්‍යඥාන ක්‍රීමෙන් උපචාර සමාධියක් පවා ලබා ගැනීම එතරම්ම පහසු නෙවෙයි. නමුත් ඒ ගුණ ඒ ආකාරයෙන් ශීපත් කිරීමත් හොඳයි. මොනවත් නොකර සිටිනවට වඩා ඒකත් ඒකවත් කරනවා නම් ඒකත් හොඳයි. තවත් කෙනෙක් බුදු ප්‍රභාවනා වඩන විට ඒ ගුණ නමේ ශීපත් කරන අතරම එක එක ගුණයන් තවත් විස්තර වශයෙන් ටික ටික බලන්න. දැන් අරහන් ගුණය කියුවොත් එහෙම සේලෝම ක්ලේශයන් කෙරෙන් දුරු බැවින් අරහත්ය. සංසාර චක්‍රයේ අවිද්‍යාව ආදී අරයන් නැසූ නිසා රහත්‍ය රහසින්වත් පවක් නොකරන නිසා රහත්‍ය සීලෝම ආමිෂ ප්‍රතිපදිත පෝජාවන් පිළිගැනීමට සුදුසෝ බැවින් රහත්‍ය කෙලෙස් සතරන් නැසූ බැවින් රහත්‍ය ආදී වශයෙන් එක එක ගුණයකට අදාළ ගුණස්කන්ධ කෙටියෙන් සම්මස්සණය කරනවා නුවණින් විමසීම සඳහා දකිනවා. අර කලින් බුදුගුණ නමේ අභසිත මුලට හෝ මුලසිත අභසිත නැත්නම් ඒ අධේ දෙආකාරයෙන්ම සංජානනා කරන සිහිපත් කරන චිතන තැනට වඩා උසස් කෙනෙක් බුදුගුණ බුදුජානන වහන්සේගේ ගුණ ඒ ආකාරයෙන් තරමද්දලට විස්තර වශයෙන් බලන තැනට. එතකොට ඒ ගුණ නමේ Taman තේරුම් ගන්නට උනේ ඒ ආකාරයෙන් කෙටියෙන්වත්. සම්මා සම්බුද්ධ කියන්නේ දුක්ඛ සත්‍යයේ පරෝපදේශ රහිතව තමා විසින් අවබෝධ කළ නිසා දුක්ඛ සමුදය සත්‍යයේ ඒ වගේම නිරෝධ සත්‍යයේ මාර්ග සත්‍යය අවබෝධ කළ නිසා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන මෙහෙම ධාතාවක් අභිඤ්ඤේ අභිඤ්ඤා සම්භවේ සම්බන්ති භාවි සම්පහතබ්බම් පරිණම් මේ සස්මා බුද්ධෝ සමී බ්‍රාහ්මණ අභිඤ්ඤේ අභිඤ්ඤා සම් විශිෂ්ට නානේ දතේක යන්තා ධම්ම තියෙනවා නම් ඒ සියලුම ධම්ම මා විසින්ම අවබෝධ කළා. අභිඤ්ඤේ අභිඤ්ඤා සම් භාවේ සම්පංච භාවිතම් භාවිසාකලේක යන්තා ධම්ම තියෙනවා නම් ඒ සියල්ලම මම මැනවින් භාවිතා කළා. පහතබ්බම් පහේනම් මේ ප්‍රහාණය කළේක යන්තා ධම්ම තියෙනවා නම් ඒ සියලුම ධම්මයන් ප්‍රහාණය කළා. භාවිතා කලයක ධර්ම තියනවා නම් යන්තාක් ලෝකයේ සියලුම භාවිතා කලයක ධර්ම භාවිතා කළා. ඒ වගේම සාක්ෂාත් කලයක යන්තා ධර්ම තියනවා නම් ඒ සියල්ලම මම සාක්ෂාත් කළා. සස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණේ ඒකංසයි මට බුද්ධ කියන වචනේ පාවිච්චි කියන්නේ. මේ ආකාරයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව නොඑක් ආකාරයෙන් ටිකක් විස්තර වශයෙන් තේරුම් ගන්නට බලන්නට ඕන. මේ එක පදයක් විස්තර කරනවා නම් ඇත්ත වශයෙන්ම පැය 10ක් 15ක දේශනාවක් කළත් විස්තර කරන්න නිම කරන්න බැහැ. විද්‍යාචාර සම්පන්න 15 විද්‍යාචාර ධර්මයන් තියෙනවා. චරණ ධර්ම 15ක් තියෙනවා. විද්‍යාවන් 8ක් තියෙනවා. අෂ්ට විද්‍යා 15 චරණ මේකිනෙකක් අරගෙන නැවත නැවත ශීපත් කරනවා. ඒ ආකාරයෙන් බුදුගුණ වහන්සේගේ ගුණ නම්යේ සිහිපත් කිරීමත් එක්තරා ආකාරයක බුදුගුණ භාවනාවක් තමයි. මේවා මේ කරුණු පොත්පත්වල නිරන්තරයෙන් දක්නට ලැබෙන, කියවන්නට ලැබෙන, අපිට නිතර බුදුගුණ ගැන ධම්මසි ධම්මදේශනාවක් අහනවා නම් ඒ දේශනා තුලින් අහන්නට ලැබෙන කරුණු අමුතු දේවල් නෙවෙයි. ඒක නිසා ඒ කරුණු ගැන මම දෙකින් දිගට කියන්නට යන්නේ. තවත් කෙනෙකුට මේ බුදුමන බහනාව එතනින් කරලා නතර වෙන්නේ නැතුව ඔයින් මෙහාට කරන්නට පුළුවන් ශක්තිය තිබෙනවා නම් ප්‍රඥාව තිබෙනවා නම් ඒ අය විසින් ඒ බුදුචානන් වහන්සේගේ එක එක ගුණයක තියෙන විස්තර තව තවත් කලල් වශයෙන් බලනවා. දැන් උදාහරණ වශයෙන් අපි හිතමු අරහන් ගුණය ගත්තයි කියලා. ඒ අරහන් ගුණේ තියෙන අවිද්‍යාදී අරහන් නැසෝ නිසා අරහත් නම් වංශේක කියලා. අවිද්‍ය ආදී අරයන් කියපහම ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් එතනින් නතර වෙන්නේ නැහැ. උන්වහන්සේ අවිද්‍යාව නැතුවය, සංස්කාර නැසුවය, විඥානෙ ප්‍රතිසන්ද විඥානෙ නැසුවය, නාම රූප නැතුවය, සලආයතන නැසුවය, පස්ස වේදනා සංනා උපාදාන ආදී නැසුවය, කම්ම භව නැතුවය, ඒක නිසා ජාතිය නැසුවය, ජාතිය නැසුවා, අනාගත ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපාදා ආදී සියලුම ක්ලේශ ධර්මයන් සම් පුණ්‍යම ශේකලාය කියලා විස්තර වශයෙන් දගෙන. ශේලෝම කෙලෙස් කෙනින් දුරුව බැන් රහත් නම් වෙන ශේක කියන කියලා කියන පාඩේ තමයි විස්තර වශයෙන් දකින්නට පුළුවන්. උන්වහන්සේ ලෝභයේ දැසොය, දීසේන සොය, මෝහේන සොය, මානේන සොය, දික්කේන සොය ආදී වශයෙන් ගොඩාක් කෙලෙස් තියෙන 1500කටත් අධික ක්ලේශ ධර්ම. ඒ ක්ලේශ ධර්මයන් ඇසු ආකාරයේ සිහිපත් කරන්නට පුළුවන්. නැත්තන් උන්වහන්සේ සිය සාසින්වත් පවක් නොකළ නිසා අරහත් නම් වනසේක කියනකොට උන්වහන්සේගේ කාය කර්ම පිරිසිදු භාවයේ වචී කර්ම පිරිසිදු වන ආකාරයේ මනෝ කර්ම පිරිසිදු වන ආකාරයේ තේ අවබෝධ කරගන්නට ඕන. පරිශුද්ධ කාසමාචාරෝ භික්ඛවේ තථාගතෝ නච්චේ තථාගතස්ස කාලිත්තරං යම් තථාගතෝ රක්ඛේය මාමේ ඉදං කරෝ අඤ්ඤාසීති ආදී වශයෙන් බුදුජානන් වහන්සේ දක්වලා තේනවා. පිරිසිදු කා සමාචාර වලින් තථාගත සම්මා සම්බුදුජානන් වහන්සේ සමන්නාගතයි භික්ෂුන් නමසලයි කිය ප්‍රකාශ කරන්නේ. නත්ථේ තථාගතස්ස කාදුච්චත්තං කිච්චින කාදුච්චත්තං භාග්‍යවතුන් වහන්සේද නැහැ. මේ කාය මම මේ කරන කායක ක්‍රියාව කිසිවෙක් නොදකීවා කියන්නට කිසිවෙක් මේ ගැන දැනගන්න කිසිවෙකුට මේ ගැන දැනගන්නට නොදේවා කියලා හිතන්නට පුළුවන් කිසිම කාය කම්මිය සම්මා සම්බුදු කෙනෙකුට නැහැ. දැන් මේ ලෝකයේ සිටිනවා දෙවිවරු, බ්‍රහ්මයෝ, මාඩයෝ, අනුන්ගේ සිත් දකින්නට පුළුවන් අය විවිධ අභිඥාලාභී කාය සිටිනවා. මෙවැනි අයට අපි කවර දෙයක් සිතුවක් දකින්නට පුළුවන්, කීවක් දකින්නට පුළුවන්, කයිබක් කරත් දකින්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පුරාම අවුරුදු 45 කාලයේ පරිපාලන පරිච්ඡේදයේ පුරාම කිසිම කාය දුස්චරිතයක් සිදුවෙලා නැහැ. ධර්මමය බුද්ධජානන් වහන්සේ පරිවේශණය කරන්නට ඒක ධාක්මනේ බුදුරජාණන් වහන්සේ පස්සුපසම ගමන් කළා මාස 3ක් තිස්සේ. බුද්ධ පරිවේශක ධාක්මනයා කියන නමයි පොත්පත්වල ඔහු සඳහා ඔහු වෙනින් දැක්වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පරිවේශණ කරන්නට උන්වහන්සේ සමගම පින්දපාත යන විට ආරාධනා යනවා. බුදුරජාණන් වහන්සේ ඌටත් වෙනම ටිකක් දෙන්නට ඒ කියලා කියනවා. මාස 3ක් තිස්සේ එක දිගට එක දවසක් නැතුව උන්වහන්සේ නිින්දට යන තෙක් මේ යනවා පසුපසින්, වැසිකිළියේ යන තෙක් මේ යනවා පසුපසින්. එහෙම ගිහිල්ලා උන්වහන්සේ ඒ බ්‍රාහ්මණයන් ප්‍රකාශ කරන උන්වහන්සේගේ කිසිම වරදක් දකින්නට මේ මාස 3 තුර අබ්බම රේණුවක වරදක්වත් දකින්නට මට ලැබුණේ නැහැ. උන්වහන්සේ ගමනක් යන විට පළමුවෙන් හැම විටම දකුණු පාදයමයි ඉදිරියට තබන්නේ. ඒ ආකාරයෙන් ඒක ගැනීම තමා සුදු ක්‍රියාවක පව මොහ පරිවේශණය කළා. එතකොට පරිශුද්ධ කා සමාචාරෝ බික්ක වේතතහතෝ පිරිසුදු කා සමාචාරයන්ගෙන් තථාගත බණ්ණා සම්බුද්ධ ඥානාශේ සමන්නාගතයි. පරිශුද්ධ වචී සමානතරෝ සම්බික්ක වේතතහතෝ පිරිසුදු වචන පාවිච්චි කරන්නේ. උන්න අනිත්‍යයට අනේ මම මේ වචනයක් කිව්වා, මේ වචනේ කිසි කෙනෙක් දකින්න නැතුව අහන්න නැතුව ඒගොල්ලන්ට දැනගන්න ලැබෙන්නේ නැතුව තියෙනවා නම් හොඳයි කියලා කියන්නට තරම් කිසිම වචනයක් උන්වහන්සේගේ මුවින් කවදාවත් පිටවෙන්නේ නැහැ. මොකද හේතුව උන්වහන්සේගේ සියලුම කායකම්ම සබ්බං කායකම්ම ඥාන කුබ්බංගම ඥානාන පරිවර්තන සබ්බං වචීකම්ම ඥාන කුබ්බංගම ඥානාන පරිවර්තන සබ්බං මනෝකම්ම ඥාන කුබ්බංගම ඥානාන පරිවර්තන සියලුම කායකම්ම ඥානයේ පෙරට කරගෙන ඥානය හා සම්බන්ධවම ඒ සම්ප්‍රයුක්තමයි උන්වහන්සේ විසින් සිදු කළේ. මේ ලෝකෙ කිසිම කෙනෙකුට ඕක කරන්නට බෑ වෙන සම්මා සම්බුදු කෙනෙකුට හැර. ඒ වගේම සියලුම වචන පිට කරන විට ඒ සෑම එකක්ම ඥාන පුබ්බංගම ඥානානු පරිවත්තන් ඥානයේ ප්‍රවටු කරගෙනමයි සෑම වචනයම පිටවන්නේ ඥානයට අනුකූලවමයි ඒ වචන පිටවන්නේ. සබ්බම් මනෝකම්මඥාන පුබ්බංගම ඥානානු පරිවර්තන සියලුම මනෝකර්ම ඥානයේ ප්‍රවටු කොටමයි සිදු යන්නේ. උන්වහන්සේ නුනුවණින් යුතුව ඥානෙ එදෙන්නේ නැතුව කිසිපෝ කිසිම සිටෙILLක් නැහැ. මුළු බුද්ධ ජීවිත කාලය පුරාම එකම සිටෙILLක්වත් එහෙම සිතන්නේ නැතුව සිටියා කිව්වොත් උන්වහන්සේගේ ජීවිත පරිත්‍යාග ප්‍රදානය ගැන අපට ඇතිවන ශ්‍රද්ධාව කියන්නට තරම් බැහැ. ඒතන උන්වහන්සේගේ පිරිසිදු කාල සමාචාර, වටි සමාචාර, චිත්ත සමාචාර, උන්වහන්සේගේ සිත තුළ නිවැරදි බැරදි සිටිල්ලක් මට ඇති වුණා. මේ සිටිල්ල ඇති වෙච්ච බව මේ ලෝකයේ කිසි කෙනෙක් දකින්නට එපා, දැනගන්නට එපා කියලා හිතන්නට හැකිවන කිසිම මනෝසංතයතනාවක් උන්වහන්සේගේ සිත තුළ කවදාවත් පහළුණේ නැහැ. දිව්‍යරු ඉන්නා, බ්‍රහ්මයා ඉන්නා, මාර්යෝ ඉන්නා උන්වහන්සේගේ සිත දකින්නවා. ඇවිල්ලා උන්වහන්සේ සමගයේ සිත දැකලා කතා කරනවා. නමුත් එම මනසින් එකම වැරදි මනසක් ඇති කරගත්තේ නෑ. මේක මහා පුදුම ආශ්චර්ය අද්භූත ගුණයක්. උන්වහන්සේගේ වචන වචී සමාචාර ඒකාන්තයෙන්ම පිළිසුදු යේ පිළිසුදු වචන නාන පුබ්බංගම ඥානයේ පෙරටුකටම තියෙන නිසා ඇත්ත වුණත් නිසුදුසු අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ බොරුවක් කිසිදාක ප්‍රකාශ කරන්නේ ඇත්ත වුණත් කාටවත් ප්‍රයෝජනයක් නැත්නම් ප්‍රකාශ කරන්නේ නැතෝ වගේම ඒ ඇත්ත ප්‍රකාශ කිරීමට නුසුදුසු අවස්ථාවක් නම් ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. උන්වහන්සේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී තථාගතෝ කියන දේ අනුවම කරන කරන දේ අනුවම කරන කියන චරිතයක් ඇති උත්තමයන් වහන්සේ නමක්. මෙනිසා ඒ බුදුරජාණන් වහන්සේගේ රහසිනිදු පවක් නොකළ නිසා අරහත් කියන පදය ගැන විස්තර වශයෙන් සිහිපත් කරනවා නම් මුළු ජීවිත කාලයක් පුරා උන්වහන්සේගේ කාය සමාචාර දකින්නට ඕනේ, වචී සමාචාර දකින්නට ඕනේ, චිත්ත සමාචාර දකින්නට ඕනේ. කිසියම් මේ කාය වචී චිත්ත සංඛාර ධර්මයන් ඥානයේ පෙරට පෙර උන්වහන්සේ පැවැත්වාද ඥානයේ පූර්වංගම වුණාද ඥානයේ සහ සම්ප්‍රයුක්ත වෙලා ඒකට අනුයුක්ත වෙලා ඒකම කායික වාචික මානසික ක්‍රියා සිදු කළාද මේක කොයි තරම්නම් ආශ්චර්ය වූ අද්භූත වූ ක්‍රියා වද්ද කියලා අපට අවබෝධ වන්නට ඕන. ඒ අවබෝධය තුළින් තමයි අපි බුදුරජාණන් වහන්සේ දකින්නේ. එතකොට ඒ ආකාරයෙන් මේ සම්මා සම්බුද්ධ ගුණ ගැන අපි හිතන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය පරෝපදේශ සහිතව අවබෝධ කරන නිසා සම්මා සම්බුද්ධයි කියලා කියන එක කොටසක් ගැන තවදුරටත් විස්තර වශයෙන් බලන යෝගාවචරයේ භාවනා කරන තැනෙක් උන්වහන්සේ ජාති දුක කොයිනම් කොයි කොයි ආකාරයෙන් අවබෝධ කළාද? උන්වහන්සේගේ ජාති දුක දකින විට උන්වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය තුලින් කොච්චරනම් ඈතට, ඒ කියන්නේ උන්වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානි කෙලවරක් සීමාවක් නැහැ. ඒ කියන්නේ දෙන ඇතනම් අසංඛේ ගණන් සීමා වෙනවා. සම්මා ස්පර්ශයේ බුදු කෙනෙකුට අසංඛේ දෙකයි පමණයි බලන්නට පුළුවන්. ඒකින් එහාට පෙරාම බලන්නට බෑ. එහෙමයි පොත්වල දැක්වෙන්නේ. ඒ වගේම ශරීරවත් මොගලන් රහතන් වහන්සේලාට කල්ප අසංඛේයක් පුළුවන්. මසෝ මහ සාවකයන් වහන්සේලාට කල්ප ලක්ෂයක් පුළුවන්. ඒ දෙයින් අඩු ප්‍රමාණයන් තමයි මේ පහළ සිටින අයට ලබන්නට පුළුවන් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඒ අතීතයේ දකින්නේ කිසිම සීමාවක් නැහැ. අනාගතයේ දකින්නේ කිසිම සීමාවක් නැහැ. එසේ අතීතයේ සීමාවක් නැතිව දකින විට අතීතයේ කුයිනම් කුයිනම් වාර ගණනක් කොපමණ කොපමණනම් විස්ථානවල කොයි කොයි ආකාරයෙන් මං ජාති දුක්ඛ වි දුක බින්දත කියලා පියවිය හැට දකින්නාසේ ඒ මා ප්‍රඥා චක්ෂේත දකින්නට පුළුවන්. එක ශරීරයේ දකින්නකොටම උන්වහන්සේට කල්ප ගණන් ඈත දක්ෂණය වෙනවා. එක් අවස්ථාවකදී බාහමනේ ආජීවකේ කැවිලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ මේ ආජීව වෘත්තේ නාමයේ විදියට පූර්ණණය කරනවා. මේ පූර්ණණය කිරීම තුළින් පෙර මේ විදියට පූර්ණණය කරපු ආශිතය ඒ ඇයට කවදා හෝ දවසක සුභතියකවත් උපදින්නට පුළුවන් වුණාද කියලා ඒ ප්‍රශ්නය ඇහුවා. උන්වහන්සේක හුස්ම රැල්ල ගැනීමට ප්‍රථමයෙන් කල්ප 90ක් පුරා සිටපු කල්ප 90ක් කියපහම කුලීතනන්නම් අධිදීග කාලයක්ද කියලා මේ ඇයට ශීපත් වන්නට ඕනේ. ඒ තමයි කාල පරිච්ඡේදය ජීවිතයක් පුරා සිටපු සියලුම ජීවිතයන් දෙස එකසණයකදී බලලා කල්ප 90කට ප්‍රථමයෙන් නම් ඔබ ඒ අනුගමනය කරපු ආජීව මේ ඒ පුෘත්තේ අනුගමනයේ පිළිපැදීම තුළින් එක එක්කෙනෙක් පමණක් සුගති ගානුණා ඔහුත් ඒ සුගති ගාමයේ උනේ කර්මඵල ගැන ඇදහිම තිබුණ නිසා කියලා ප්‍රකාශ කළා. කොයිතරම් ධවන සංඥාවකින් බීගින් දිවන ප්‍රඥාවකින් සම්මා සම්බුද්ධ වහන්සේ සමන්නාගතද කියන කරුණ මේ කියන කියපු එකම කරුණෙන් පහුවත් කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් වන්නට ඕන. එවැනි ධවන ප්‍රඥාවකින් සමන්නාගතෝ සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේ අතීතංසේ බුද්ධස්සේ භගවතු අපටිගත ඥානං අනාගතංසේ බුද්ධස්සේ භගවතු අපටිගත ඥානං පච්චුප්පන්නස්සේ බුද්ධස්සේ භගවතු අපටිගත ඥානං අතීතේ යන්තා කෑතද තියෙනවා නම් ඒකේ කිසිම පැකිලීමක් නැතුව දකින්නට පුළුවන්. අතීතේ සීමාවක් අපට දක්වන්නට බෑ. කොච්චර ඈතට 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 ගියත් තව තවත් ඈතට තියෙනවා අතීතේ. අතීතේ යන්තා කෑතද දිස්සෙනවා නම් ඒ තාක් කෑතට උන්වහන්සේගේ ප්‍රඥා චක්ෂුය දිස්සෙනවා පෙනියන. අනාගතයේ කොයිතරම් ඈතට තියෙනවද අනාගතයේ උන්වහන්සේට සීමාවක් නෑ. මේ දැන් තියෙන දෙයක් තේනවා. දැන් උදාහරණ වශයෙන් අපි හිතමු අපේ බෝධිසත්ව සමේත තාපසෝ දීපංකර පාදමෝලේදී නියත විවරණ ගන්නවා. නියත විවරණ ගන්න අවස්ථාවේදී උන්වහන්සේ බලනවා දීපංකර බුදුරජාණන් වහන්සේ මේ සාරාංශක කල්ප ලක්ෂයකට පසුව මෝ ගෝතම නමින් බුදු වෙනවා. මෝගේ පියාගේ නම සුද්ධෝදන මාගේ මහමායා. ඒ බුදු වෙන ස්ථානයේ රටේ කපිලවස්තු නගරේ වර්ගශාවකයන් මේ අය මහා ශාවකයන් මේ අය ආදී වශයෙන් හරියට මේ හෙට සිදුවෙන දෙයක් දක්නාසේ දැන් සිදුවෙන දෙයක් දක්නාසේ කල්ප සානසංඛේ ලහන්ත ලක්ෂයකට පෙර පසුව අනාගතයේ සිදුවෙන දෙයක් එක්කර්ෂණයකදී ඒ දීපංකර බුදුදානන් වහන්සේ දැකලයි නීත විවරණ බුදු සමේද තාපසයන්ට දුන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ තත්ේමයි කෝපී සීලෝම බුදුරජාණන් වහන්සේලා සමයි වෙන කිසියෙක් අසමවන්නේ. ඒක නිසා අසම සම සම්මා බුදුරජාණන් වහන්සේට අනාගතයේ යම්තාක් තියෙනවා නම් ඒ තාක් දුරට දකින්නට පුළුවන් සීමාවක් අනාගතයේ නැති නිසා අනාගතයේ බුද්ධ ඥානය පිළිබඳව තියෙන ඒ ප්‍රඥාවේ සීමාවක් දබන්නට බෑ. මෙතකින් මේක නිමවෙනවායි කියලා වර්තමානයේ යම් සාධේනා නම් පච්චුප්පන්නස්සේ බබ බුද්දස්ස භගවතු අපටිගත ඥානං වර්තමානයේ යම් සා දේවල් තියෙනා නම් ඒ සියලුම දේවල් පිළිබඳ උන්වහන්සේගේ කිසිම පැකිලීමක් නැතුව දක්නට පුළුවන් ප්‍රශ්නාවක් කින් උන්වහන්සේ සමන්නාගත නිසා ඒ කවසාතේ පොත්වල දක්වා තිබෙනවා. එතකොට අතීතයත් වර්තමානයත් අනාගතයත් කියන කාලත්‍රයේම සියලුම දුක් උන්වහන්සේට ප්‍රශ්නයක දකින්නට පුළුවන්. තමා විඳපු දුක, ජාති දුක කොයිතරම් සංසාරේ පුරා විඳලා තියෙනවද? ඒ වගේම උන්වහන්සේට බලන්නත් පුළුවන්. අනිත් ලෝක සත්‍ය උන්වහන්සේගේ ලෝක විදෝ ගුණයෙන් දකින ලෝකේ යම් තාක් තියෙනවා නම් විශේෂ සත්වලවල්. ඒ සියලුම විශේෂ සත්වලයන් සත්වලවල් දකින්නට පුළුවන්. මේ ලෝකේ සියලුම සත්‍යයන් යම් කිසි දුකක් විඳිනවා නම් ඒ දුක ඔවුන් විඳින ආකාරය දකින්නට පුළුවන්. දුකේ තියෙන ප්‍රමාණය මැනගන්නට පුළුවන්. අපිට කෙනෙක් දුක් විඳිනවා දැක්කාට පස්සෙ මෙතන දොස්තර මහතෙක් සිටිනවා අනන්ත දෙද රෝගින් දෙස් කරලා තියෙනවා. ඒ අය විඳින දුක මේකයි කියලා නිකන් හිතා ගන්නට පුළුවන්. නමුත් මේ දුකේ ප්‍රමාණය මේකයි, මෙහෙම දුකක් මෙයා විඳින්නේ කියලා කවදාවත් අත්දකින්නට බෑ. එවැනි දුකක් අත්දැකේ නැත්තම්. නමුත් බුදුරජාණන් වහන්සේට මේ ලෝක සත්‍ය අතීතේ යන්තා දුක් විඳනම් මෙහෙම දුක් විඳයි කියලා තියෙනවා. වත් අතීතයේ විතරක් නෙවෙයි අනාගතයේ මේ ලෝක සත්‍ය යන්තා දුක විඳිනවා නම් මේ ආකාරයෙන් ජාති දුක් විඳිනවා, ජරා දුක් විඳිනවා, ව්‍යාධි දුක් විඳිනවා, මරණ දුක් විඳිනවා, ශෝක පරිදේය දුක්ඛ දෝමනසපාසාදී දුක් විඳිනවා, අප්‍රිය සංප්‍රයෝග දුක් විඳිනවා, ප්‍රිය විප්‍රයෝග දුක් විඳිනවා, කැමැති දෑ නොලැබීමේ දුක් විඳිනවා, තමා විසින් ඇති කරගන්න ලබන දුක් විඳිනවා, අන් අය විසින් ඇති කරගන්න ලබන දුක් විඳිනවා, ඥාති වේෂණ, භෝග වේෂණ, රෝග වේෂණ ආදී වේෂණ වලින් දුක් පීඩා විඳිනවා.
මැසි මඳුරු වෝදුරු පොල් ආදී වලින් දුක් විඳිනවා, සතුරු වෝදුරු සාගද පීඩා වලින් දුක් විඳිනවා, ඉත් විපර්යාස වලින් දුක් විඳිනවා, කාලගුණ විපර්යාසන් වලින් දුක් විඳිනවා ආදී වශයෙන් විවිධ තැන්වල විවිධ සත්‍යයන් විඳින දුක එක ක්ෂණයකදී දකින්නට පුළුවන්. මේ දුක්ඛය පිළිබඳ ඥානය සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නටවත් බැරි දෙයක්. මේ දුක්ඛය පිළිබඳ ඥානය වෙන සම්මා සම්බුදු කෙනෙකුටම සමවන වෙන කිසිවෙකුට අසමවන ඥානයක්. එතකොට මේ ඥානය තුළින් බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය දැක්කේ මෙන්න මේ ආකාරයෙන් කියලා යම් කිසි කෙනෙකුට විස්තර වශයෙන් දකින්නට පුළුවන් නම් අර කලින් බුද්ධානුස්සති භාවනා වැඩ පුද්ගලයාවක් නෙවෙයි. ඌගේ බුදුගුණ පිළිබඳ දැනුම තීක්ෂණයි, ඒ වගේම ගැඹුරුයි. ඒ වගේම පුස්තෝලයි පළස්. සාමාන්‍ය කෙනෙක් නිකන් අරන් 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 කිය එච්චරයි. නැත්තම් සියලෝම කෙලෙස්සනේ දුරෝබයෙන් අරහත්ය දුක්ඛ සත්‍ය පරෝපදේශ සහිතව අවබෝධන ප්‍රේශා සම්මා සම්බුද්ධ ආදී වශයෙන් ප්‍රකාශ කරයි. එහෙම ප්‍රකාශ කිරීම හෝ සිටීම නෙවෙයි. සමාතන අවබෝධය සමාගයේ මනසින් මේවා දකින්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕනේ. මේ ශක්තිය සෑම කෙනෙකුටම උපදවා ගන්නටත් බෑ, ඇත්තෙත් නෑ. විශේෂයෙන්ම මාහර කලින් කිව්වා ධවන පඤ්ඤා කියලා වචනයක්. මේ ප්‍රඥාවේ ප්‍රභේද තියෙනවා ධවන පඤ්ඤා, තික්ක පඤ්ඤා, මහා පඤ්ඤා, පුදු පඤ්ඤා, ආශ පඤ්ඤා ආදී වශයෙන්. ඒ විවිධ ප්‍රඥාව සෑම ප්‍රඥාවකින් බුදු දන්වාසේ සමන්නාගතයි. ඥාන ප්‍රඥාව කියන්නේ වේගෙන් දිව යන්නට පුළුවන්, දකින්නට පුළුවන් ප්‍රඥාව. යම් කිසි කෙනෙකුගේ සිත තුළ මේ ඥාන ප්‍රඥාව මදක් හෝ වැඩි තිබෙනවා නම් ඒ වැඩි තියෙන ප්‍රමාණයට අනුව බුදුරජාණන් වහන්සේගේ ගුණ එක ශ්‍රමයකදී දැක්සණය වෙලා තියෙනවා. හරියට පියලිය හොඳ ඇස් දෙකක් ඇති තියෙනකොට ඇස් දෙකේම ඉතාමත්ම හොඳින් තියෙන කෙනෙකුට ඈතට එකපාරටම බැලුපු ගමන් සියල්ලම දැක්සණය වෙලා පේනවා වගේ. අර ජවන ප්‍රඥාවෙන් කියන ඇති පුද්ගලයාට මේ සියල්ල එක ශ්‍රමයකදී දකිනවා, මෙහිට අවබෝධයලා පේනවා. ඇස් පෙනීම දුර්වල කෙනෙකුට අපි හිතමු ඈත පෙනීම කොහෙත්ම නැති ඉතාම අඩු කෙනෙක් නම් හුඟාක් ඈත දියා අඩි 20 30ක් ඈත දෙයක්වත් හරියට අකුරක්වත් කියවගන්නට බැරි තත්ත්වයක් තියෙනවා. එවැනි මන්ද ප්‍රඥාවක් ඇති මන්ද බුද්ධිකායකට නැත්නම් ප්‍රඥාව අඩු කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කවුද කියලා දකින්නට බෑ. බුදුරජාණන් වහන්සේගේ ගුණවල ගුණස්කන්ධයේ තියෙන අසීමිතත්වය දකින්නට බෑ. බුදුරජාණන් වහන්සේගේ මේ මහා ගුණස්කන්ධයන් සිහිපත් කරන එක බුදුබණ භාවනාව අසීමිත බුද්ධ ගුණය. උන්වහන්සේගේ සියම සම්මා සම්බුද්ධ ගුණයේ දුක්ඛ සත්‍ය ගැන දකින ආකාරයක් අපි ඔය කියේ ධර්මද්වේ විස්තර වශයෙන්. අපි ඒකම මාර්ග සත්‍ය දකිනවා කියන්නේ. උන්වහන්සේ මාර්ග සත්‍ය වැඩුවේ කෙසේද කියලා බලනවා නම් එවැනි කෙනෙකුට තේරෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ නියත විවරණ ගත්තාට පස්සේ බුද්ධත්වයේ ලැබෙන තෙක්ම කොයිතරම්නම් පාරමී ධර්මයන් පූර්ණේ කරලා තියෙනවද? දස පාරමිතාවන්, දස උපපාරමිතාවන්, දස පරමස්ස පාරමිතාවන් කොයි කොයි ආකාරයෙන් පූර්ණේ කරලා තියෙනවද කියන එක දකින්නට පුළුවන් වන්නට ඕන. නිකම් බුදුරජාණන් වහන්සේ මාර්ග සත්‍ය පරෝපදේශයයි තව අවබෝධ කරගන්න නිසා වැඩුව නිසා බුදුමයි කියලා කියනවා වගේ නෙවෙයි මේ දක්ෂණය. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන අසංඛේ ගණන් බුදුවරු ඉදිරියේදීම මනසින්ම මේ බුද්ධත්වයේ පැතුවයි කියලා. අතීත කුප්ප බුද්දේශෝ ධම්මරාජා අසංඛ්‍යා මනසායේව උත්පාණ බුද්ධත්තම විපස්සයෙන් ආදී වශයෙන් උන්වහන්සේගේ අපදානය විස්තර කරන විට, චරිත අපදානය විස්තර කරන විට උන්වහන්සේ විසින්ම ওই ගාථාව දේශනා කරලා තියෙනවා. බුද්ධ චරිත අපදානයේ තියෙන අපදාන පාගෙන ඒ ගාථා දැක්වෙන. එතකොට අතීත කුප්ප බුද්දේශෝ ධම්මරාජා අසංඛ්‍යා අසංඛ්‍ය ගණන් බුදුගුරු ඉදිරියේදී මනුෂායේව උත්සාන බුද්ධත්තම්ම විපත්තේ මනුෂින්ම මම බුද්ධත්වයේ ප්‍රාප්තණය කළා. මේ අපේ බෞද්ධයෝ දන්නේ දීපංකර පාදමෝලෙන් පස්සේ මේ 28ක් බුදුවරු ලෝකේ පහළ වුණා නේද කියලා නගත්තා. ඔය ටික පමණයි. එතල බලන්න බුදුවරු 28 දෙනෙක් පහළ වීමට කල්ප සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගියා නම් බුදුවරු අසංකේයයක් පහළවන්නට චර කාල පරිච්ඡේදයක් ඕන. බුදුවරු අසංකේයයක් කියන එක සංඛ්‍යාවකින් දක්වන්නට බැරි ගන්නත් ඔය පොත්වල දක්වා තිබෙන එක ලියලා බිංදු 140ක් ඉදිරියෙන් ලිව්වාට පසුව දැක්වෙන ගණන අසංකේයය කියලා. එහෙම මම කියවලා තියෙනවා, කොතරම් දුරට නිවැරදිද මම දන්නේ නැහැ. අපි හිතමු ඒ ගණන හරි කියලා එක ලියලා බිංදු 140ක් ලිව්වාට පසුව එන බුදුවරු ගණන බුදු වෙන්නට ලෝකේ කොච්චර ඈත කාල පරිච්ඡේදයක් වේදද ඒ සියල්ලම දැකලා බුදුජානක මහසේ ප්‍රකාශ කරනවා. අතීත කුබ්බ බුද්දේශෝ ධම්ම රාජා සංඛ්‍යා මේ බුදුවරු අසංකේයක් ඉදිරියේ මනසායේ උත්වාන බුද්ධ සම්ම විපත්තේ මම මනසින්ම මම බුදු වෙම්මා මම බුදු වෙම්මා කියලා ප්‍රාර්ථනා කළා කියලා. ඒ කාල පරිච්ඡේදයේ තුලදී උන්වහන්සේ කොයි තරම් ආකාරයෙන් මේ බුද්ධත්වයේ ලැබීම සඳහා කටයුතු සම්පාදනය කරන්නට ඇද්ද? එසේ කටයුතු සම්පාදනය කළේ නැත්නම් කවදාවත් නිත විවරණයක් ලබන්නට නැහැ. දීපංකර පාද මූලයේ. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩපු දසපාණිතා, දස උපපාණිතා, දස පරමර්ථ පාණිතා ඒවා. ඊට අමතරව උන්වහන්සේ සතර සතිපට්ඨාන ධර්මයන් කොයි නම් ආකාරයෙන් වැඩුවද කියලා බලන්නට පුළුවන්. එක් අවස්ථාවකදී උන්වහන්සේ ප්‍රකාශ කරන අවුරුදු 80 වයස්සීමාවේදී පැරොත් හාමුදුරුවන් අමතල ප්‍රකාශ කරනවා චාරිපුත්‍ර යම් කෙසේ හතර පැත්තෙන් ඉඳගෙන මේ සතර සතිපට්ඨාන ධර්මයන් ගැන අවුරුදු 100ක් එක දිගට එකම ප්‍රශ්නේ නැවත නැවත නොවිමසා දිගින් දිගට මේ හතර දෙනා හතර පැත්තෙන් විමසුවත් මගේ ඒ විමසේ සෑම එකක් පිළිතුරු දෙදී යනවා මගේ දැනු මේ සතර සතිපට්ඨාන පිළිබඳ දැනුමේ සීමාවක් නැහැ. අවුරුදු 100 ගත වී යාවි තවත් එහාට කියන්නට දේවල් තියෙනවා පිළිතුරු දෙන්නට ප්‍රශ්න තිබෙනවා. එතන බලන්න උන්වහන්සේගේ සතර සතිපට්ඨාන ගැන දැනුමම කොච්චරද කොයි තරම් වඩපෝ ප්‍රඥාවකින්ද ඒ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩි උන්වහන්සේ ඉද්ධපාද ධර්මයන් කොහොමද වැඩි සම්මප්පදාන ධර්මයන් වැඩි කොහොමද ඒ වගේම ඉන්ද්‍රිය ධර්මයන් වැඩි කොහොමද බල ධර්මයන් වැඩි කොහොමද සත්‍ය බොජ්ජංග ධර්මයන් වැඩි කොහොමද සත්‍ය බුද්ධංග ධර්මයන් වැඩි කොහොමද ආග්‍රස්ථාංග මාර්ගයේ ධර්මයන් වැඩි කොහොමද කියලා යම් කෙනෙක් බලනවා නම් ඒකේ සීමාවක් නැති බව දකින්නට පුළුවන්. ඒ සත්‍ය සම්බුද්ධංගයේ ධර්ම විචේ විරිය පීති පස්සද්ද සමාධි උපේක්ෂා වැනි බුද්ධංග ධර්මයන් උන්වහන්සේ හා සමාන වෙනත් කිසිවෙක් නැහැ. උන්වහන්සේගේ ඒ වැඩි බුද්ධංග ධර්මයන් හා සමාන බුද්ධංග ධර්මයන් නැති කිසිවෙක් මේ ලෝකේ නැහැ. උන්වහන්සේගේ සම්මා සමාධිය කොයිතරම් දුරට වඩලා තියෙනවද? සතිය කොයිතරම් දුරට වඩලා තියෙනවද? සම්මා දිට්ඨිය කොයිතරම් දුරට වඩලා තියෙනවද? නැත්නම් උන්වහන්සේගේ අට්ඨවිභාවයතනාට්ඨ විමෝක්ෂ වැනි ධර්මයන් කොච්චර වඩලා තියෙනවද? ඡන්ද සමාධි, චිත්ත සමාධි, විරේ සමාධි, දීමන්සා සමාධි වැනි ධර්මයන් කොයිතරම් දුරට වඩලා තියෙනවද? උන්වහන්සේ යම් තා දේවල් වැඩි හිතනම් ඒ සියලුම දේවල් වඩලා තියෙනවා. අභිඥා ලැබීම සඳහා ලැබිය යුතු දේවල් පංච අභිඥා කල විඥා ආදී ධර්මයන් ලැබීම සඳහා වැඩි යුතු යන්තා දේවල් තියෙනවා නම් සියල්ලම වඩලා තියෙනවා. උන්වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කරනවා මහණෙනි විශේෂයෙන්ම මේ අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කිරීමේ කාලයේදී වඩපු ධර්මයන් ධම්තා තපස් තියනවා නම් මේ ලෝකේ ඒ තපස් වලින් මම තරම් ඒ තපස් වැඩෝ මේ ලෝකේ කිසි කෙනෙක් නැහැ කියලා උන්වහන්සේව ප්‍රකාශ කරලා තියෙනවා දීර්ඝ වශයෙන් දැක්කෙන විස්තර. ඒවා කියනකොට අපිට හිතා ගන්නටවත් බෑ මේව මෙවැනි දෙයක් කරන්නට පුළුවන් සමත් බුද්ධලේ ලෝකේ සිටිනවද කියලා. ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි, ඒ තරම්ම වීර්යවත්, ඒ තරම්ම මේ මාර්ග සත්‍යයේ වගකීම් මෙන්න මේ ආකාරයෙන් ටික ටික හරි දකින්නට පුරුදු වෙන්න ඕන. නිකම් බුදු ගුණ දන්නාය කියලා ධම්මා සම්බුද්දේ කියන වචනේ කියන්නට පුළුවන් වූ පමණින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ඇති වූ පමණින් බුදුරජාණන් වහන්සේ දැක්කා වන්නේ බුදුහාමුදුරුවෝ දකින්නට නම් උන්වහන්සේගේ ධර්මයේ දකින්නට ඕනේ යෝ ධම්මං පස්සතේ සෝ මං පස්සතේ මගේ ධර්මයේ යම් තාක් කෙනෙක් දකිනවා නම් ඒ තාද්දුවට මා දකින්නට පුළුවන්. ඒ පාඩේම ගත්තත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාසෝ දහස ධර්මස්කන්ධේ හරියට දකින්නට පුළුවන් නම් පොත්වල තියෙන කරුණු කටපාඩම් කරන එක නෙවෙයි ඒවා කියලා මතක තබා ගන්න එක නෙවෙයි ඒක ප්‍රායෝගික වශයෙන් දකින්නට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කවුද කියලා දකින්නට පුළුවන්. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ විද්‍යාචාර සම්පන්න සුගත ලෝක විදුවාදී ගුණ තරමක් විස්තර වශයෙන් බලන එක තවත් බුදුගුණ භාවනාවක් ඒක අර කලින් කියපු සෑම බුදුගුණ භාවනාවකට වඩා ඉහළ එකක්. මේක නතර වෙන පුද්ගලයාට වඩා එහාට යන්න පුළුවන් තැනක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරන විට ඒ ගුණ කොයි කොයි ආකාරයෙන් උන්වහන්සේගේ සිතවල ජනනය වුණාද කියලා දකින්නට පුළුවන් ශක්තිය මේකනම් කිසි කෙනෙකුට දකින්නට බෑ. ඒ තරම්ම ප්‍රඥාවක් නැත්තම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තත්ත්වය දකින්න බුදු කෙනෙක් ඕන. නමුත් අපට පුළුවන් ශක්තිය දෙන අපේ ඥානයේ ප්‍රමාණයට උන්වහන්සේ කෙසේනම් මේ ධර්මයන් මේ ගුණයන් අවබෝධ කළාද දැක්කාද කියලා උදාහරණ වශයෙන් අපි හිතමු අරහන් ගුණේ. අනන් ගුණේ දියුණු වහන්සේට කියන අවිද්‍යාදී අරයන් නැසූ නිසා අරහන් කියන පාඩේ මේ අහලා තියෙනවා කියවලා තියෙනවා. උන්වහන්සේ අවිද්‍යාව කොහොමද තේරුම් ගත්තේ? අවිද්‍යාව කුයි ආකාර දර්ශනයක් තුළින්ද නැසුවේ? නිකන් අවිද්‍යාව නැසූ නිසා රත්නම් කියන කියන කතාව නෙවෙයි මේ. අවිද්‍යාව දැක්කේ කොයි ආකාරයෙන්ද? කොයි ආකාර දර්ශනයක් තුළින් ප්‍රායෝගික අත්දැකීමක් තුළින්ද අවිද්‍යාව නැසුවේ? සංස්කාර උන්වහන්සේ නැසුව සංස්කාර මොන කියන්නේ මොනවද? සංස්කාර උන්වහන්සේ නැසීම සඳහා අනුගමනය කළ ප්‍රතිපදාව මොකද්ද? කවර අත්දැකීමක් වලින් උන්වහන්සේ සංස්කාර නිරුද්ධ කළාද? ප්‍රතිසන්ද විඥානයේ නැසුව උන්වහන්සේගේ අවිද්‍යාදී අරයන් වල එකක්. ප්‍රතිසන්ද විඥානයේ ජනිතවන්නේ කෙසේද? ඒ ප්‍රතිසන්ද විඥානයේ ජනිත වීමට හේතුපාදක වන කරුණ මොනවාද? මේ හේතුපාදක වන ප්‍රතිසන්ද විඥාන ජනක සමදේ සත්‍ය ප්‍රහාණය කරන්නට මොන මොන සංඥාවන් තමගේ සිත තුළ ඇති කරගත යුතුද? මොන මොන ධර්මාවබෝධයන් ඇති කරගත යුතුද? මේ ධර්මාවබෝධයන් තුළින් කෙසේනම් ප්‍රායෝගික අත්දැකීමක් ලැබීම තුළින් මේ ප්‍රතිසන්ද විඥානයේ ශේලී යනවාද? මේක දකින්නට බෑ රහත් කෙනෙක් නැති කිසිම කෙනෙකුට. කොයි තරම් බුදුගුණ කටපාඩම් කරගෙන හිටියත් ත්‍රිපිටකයේ මමන්න පෙත් කරගෙන හිටියත් මනුපත් කරගෙන හිටියත් බුද්ධත්වයේ ප්‍රාර්ථනය කර කර ලෝක ප්‍රසිද්ධ ප්‍රසිද්ධ භාවයට පත් වෙලා හිටියත් අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙලා සංස්කාර නිසා ප්‍රසන්න විඥාණ ඇති වෙනවා. අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාණ නිරෝධව කියන එක ආයෝග්‍ය වශයෙන් විදක්වත් දකින්නට බෑ රහත් වෙන තෙක්ම. එතකොට එවැනි කෙනෙකුට පමණයි මේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව නැසූ ආකාරය දකින්නට පුළුවන්. උන්වහන්සේ නැසූ ආකාරයේ 100%ම නෙවෙයි. අයිතෙන් අනු මාත්‍රයක් හෝ අල්ප මාත්‍රයක් හෝ ශේෂ මාත්‍රයක් හෝ දකින්නට පුළුවන්. මේ දැක්සනේ තුළින් උන්වහන්සේ අවිද්‍යාව නැසූ ආකාරය දකින විට සමන්තම තේනවා මේ විදිහටයි සිදු වුණේ කියලා. ඒ විදිහට ඒ කර්ම දකින්න පුළුවන්. නැත්නම් මාෂේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන නිසා සම්මා සම්බුද්දේ කියලා කියනවා. පරෝපදේශ සහිතවම සාක්ෂාත් කරන නිසා උන්වහන්සේ පළමෙන්ම නිරෝධ සත්‍ය සාක්ෂාත් කරලා ඒකට අදාළ ධර්ම දේශනා ආදී දේ උපදේශ ආදී ප්‍රකාශ කරලා ඒක නිසා භික්ෂුපේශ භික්ෂුණීන් උපාසක උපාසිකා මාර්ගඵල නිරෝධ සත්‍ය දැක්කා. පළමෙන්ම නිරෝධ සත්‍ය දකින්නේ කොහේද කියලා අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක විශිෂ්ට ඥානයකින් කළ යුතු දෙයක්. ඉතින් උන්වහන්සේ නිරෝධ සත්‍ය දකින්නට නම් කොයි විදිහට මානසිකාර පැවැත්වුවද, කොයි විදිහ අධ්‍යක්ෂයෙන් ලැබුවද, කොයි ආකාර නාම රූප නිරෝධයන් අධ්‍යක්ෂීම තුළින් මේ නිරෝධ සත්‍ය දැක්කද කියලා ප්‍රායෝගික වශයෙන් දකින්නට පුළුවන් නම් ඒ දර්ශනය තුළින් බුදුහාමුදුරුව දකිනවා යෝ ධම්මං පස්සතේ සෝමං පස්සතේ. නැත්තම් අභිඤ්ඤී අභිඤ්ඤා සං තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මනාදී වශයෙන් දැක් වූ කොටස විශිෂ්ට ඥානෙන් දතියද ධර්මයන් විශිෂ්ට ඥානෙන් දතිය දැක්ක නිසාම ඒක එක කරුණක් ඒ නිසාම බුද්ධයි කියලා කියනවා. මොනවද මේ විශිෂ්ට ඥානෙන් දතියද ධර්ම? ඒවා ගණන් වශයෙන් කියනවා නම් දහස් ගණන් කියලා. ඔය පටිසම්භිදා මංගපාළයේ තියෙන විශේෂ ඥානෙන් දතියුතු ගණන් කරුණු 7700 ගණන් මම ගණනය කරලා බැලුවා කෙටියෙන් 7700 ගණන් තියෙනවා. විස්තර වශයෙන් බලන්න. ඒ එක එකක් ගැන හිතනවා නම් විශේෂ ඥානෙන් බුදුහාමුදුරුවෝ මේ කරුණ දැක්කා මේ කරුණ දැක්කා මේ කරුණ දැක්කා මේ කරුණ දැක්කයි කියලා කරුණු 7000 නෙවෙයි කරුණු 1000ක් දකින්නද කොයිතරම්නම් කාලයක් ඇයිද කොයිතරම්නම් නුවණක් අවශ්‍යද කියලා කල්පනා කරලා බලන්න. මේ බුදුගුණ සීමිතයි. බුදුගුණ දකින්නට පුළුවන් වන්නේ තරන්න සමාගයේ සමතමාගේ ප්‍රඥාවේ මට්ටමට අනුව පමණයි. නිකං ශ්‍රද්ධා මාත්‍රයක එල්බගෙන සිට බුදුගුණ දන්නවා කියලා පැවටෙන්න දෙපා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධයන් අසීමිත බව තේරුම් ගත යුතුයි. ඒ අසීමිත බුදුගුණ තමන් තේරුම් ගන්නට ඕනේ. බුදුහාමුදුරුවෝ මේ ගුණ කොයි කොයි ආකාරයෙන්ද වැඩි කියේ. උන්වහන්සේ දුක්ඛ සත්‍ය පිළිබඳ දැක්කේ කොයි කොයි ආකාරයෙන්ද කියලා දකිනකොට තමන් දුක්ඛ සත්‍ය පිළිබඳ දකින්නේ. උන්වහන්සේ සමුදය සත්‍ය ප්‍රහාණය කළේ කීපේ ආකාරයෙන්ද කියලා දකිනකොට තමන් සමුදය සත්‍ය ප්‍රහාණය කරන්නේ. උන්වහන්සේ මාර්ග සත්‍ය වැඩි මේ කොයි කොයි ආකාරයෙන්ද කියලා ඒ මාර්ග සත්‍ය වැඩි ආකාරය තමා ප්‍රගුණ කරනවා නම් තමන් ওই මාර්ග සත්‍ය වඩන්නේ. උන්වහන්සේ නිරෝධ සත්‍ය දැක්කේ කොයි ආකාරයෙන්ද කියලා දැකලා ඒක අත්දකිනවා නම් තමන් ওই නිරෝධ සත්‍ය දකින්නේ. ඒක නිසා උන්වහන්සේගේ ගුණයන් සමාගේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන් නම් ඒක තමයි නියම බුදුගුණ භාවනාව. දැන් උදාහරණ වශයෙන් අපි හිතමු විද්‍යාසන්න සම්පන්න කියලා චරණ ධර්ම 15ක් තියෙනවා විද්‍යාව කෙසේද? ඒ චරණ ධර්ම බුදුහාමුදුරුවෝ තියෙන ගාව තිබුණ බුදුහාමුදුරුවෝ ගාව තිබුණා ඒක වෙනම දෙයක්. නමුත් තමා ඇති කරගන්නවා නම් ඒ චරණ ධර්ම අන්නේ එතකොට තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ භාවනාවක් කළා වෙන්නේ. උන්වහන්සේගේ ධර්ම තියෙනවා, සිය සතිය තියෙනවා, සමාධියේ පළවෙනි ධ්‍යානය, ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, ප්‍රඥාව තියෙනවා, ඉන්ද්‍රිය සංවර ශීලය තියෙනවා, තාපනික සංවර ශීලය තියෙනවා, භෝජනීය පමන දැනීම තියෙනවා, නදාග්‍රියාම යෝගය තියෙනවා, ඒ වගේම හිතිවස්සප්ප ධර්මයන් තියෙනවා. මේ ආදී චරණ ධර්ම තියෙනවා. මේ චරණ ධර්ම තමනුත් ඇති කරගන්නවා නම් අන්න ඒකයි නියම බුදුගුණ භාවනාවක් වන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ සමාධියෙන් අග්‍රයි, සීලෙන් අග්‍රයි, සමාධියෙන් අග්‍රයි, ප්‍රඥාවෙන් අග්‍රයි, විමුක්තියෙන් අග්‍රයි, විමුක්තිනාන් දර්ශනයෙන් අග්‍රයි, කිසිම කෙනෙක් හා සම කරන්නට බැරිම නොවන ආකාරයෙන් අග්‍රයි. ඒක නිසා උන්වහන්සේගේ සීල ගුණය ගැන සිහිපත් කරන විට ඉන්ද්‍රිය සංවර සීලය උන්වහන්සේ මේ විදිහට පවත්වාගෙන ගිය කියලා සම්මුත් ඉන්ද්‍රිය සංවර සීලය අනුසා කරනවා නම් ආජීව පාරිශුද්ධ සීලයේ ආරක්ෂා කිරීම නැසේ මෙලෙසනේ කියලා ආජීව පාරිශුද්ධ සීලයේ සම්මත ආරක්ෂා කරනවා නම් ඒ වගේම සත්‍ය සම්නිත්‍ය සීලයේ සිව්පසේ පරිභෝග කරන විට ඇති කරගත යුතු සීලය මේකයි කියලා සම්මුත් ඒක ඇති කරගන්නවා නම් උපසම්පදා භික්ෂුවට නම් තාත්ම ප්‍රසංවර සීලයේ උන්වහන්සේ ආරක්ෂා කළේ මෙලෙසයි කියලා සම්මුත් ඒ සීලය ආරක්ෂා කරනවා නම් ඒකයි නියම පිළිගුණ. දී කෙනෙකුට නම් තාත්ම ප්‍රසංවර සීලයේ නෙවෙයි අඩු වශයෙන් පංචශීල ධර්ම පහව ඒ ගුණ පහවත් එකතු කරගන්නට බලන්නට ඕනේ. උන්වහන්සේගේ සමාධිය ගැන කල්පනා කරනවා නම් උන්වහන්සේ අනිමිත් සමාධි වැඩනවා, අපනිත සමාධි වැඩනවා, ශුන්‍ය සමාධි වැඩනවා මේවා වැඩි කොහොමද කියලා සම්මුත් වඩනවා නම් ඒකයි බුදුගුණ බහන්නවා. උන්වහන්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි රූප අවශ්‍ය ධ්‍යාන ලබෝකාසන්නං චාත්න විඥානං චාත්න අකින්චඤ්ඤාත්න විසඤ්ඤාන අසඤ්ඤාත්න ආදී අරූපාවචර ධ්‍යාන ලැබුවා මේවත් සමන් ලැබනවා නම් ඒකයි නියම බුදුගුණ භාවනාව. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධයන් සමාගේ ජීවිතයේද සමාට හැකි පමණින් සත්‍ය ප්‍රමාණයෙන් එකතු කරගන්නට පුළුවන් නම් ඒකයි මා කියන බුදුගුණ භාවනාව එලෙසින් බුදුගුණ භාවනාව වැඩි යුතුයි කියලයි මම අවවාදන් සාසන කරන්නේ. එලෙසින් කිරීමෙන් තමයි අපට පුළුවන් වන්නේ බුදුගුණ භාවනාව වැඩි වීමතුනේ සියලුම ධ්‍යාන ලබන්නට. අපට පුළුවන් වන්නේ සියලුම මාර්ගඵල ලබන්නට සියලුම ආශ්‍රය ධර්මයන් ශේකරන්නට පුළුවන් නියත වශයෙන්ම ශේකරන්නට පුළුවන්. මම නිර්භයව ප්‍රකාශ කරනවා බුදුගුණ භාවනාව නිසි පරිදි හරියට වැඩවනක්. පොත්පත්වල දැක්වෙන උපචාර සමාධි මාත්‍රය නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ අරූපාවචර ධ්‍යාන රූපාවචර ධ්‍යාන ආදී ධ්‍යාන සමන් වඩලා බලන්නට ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේට සීලස්කන්ධෙන් අග්‍රයි සමාධික්කන්ධෙන් අග්‍රයි කියලා ඒක ගැන සිහිපත් කර කර හිටපු කෙනාට සමාධි මාත්‍රයක්වත් වැඩින්නේ නැහැ. සමාධිය වැඩි වීමට උපකාරයක් වශයෙන් මොන චිකස්සෙට එකඟ වෙයි හැර වෙන දෙයක් නෑ. නමුත් තමා ඒ ධර්මයන් වඩනවා නම් ඒතනින් තමයි නිවන් ලබන්නට පුළුවන් වන්නේ. සමාධිය ආදී ධර්මයන් වඩන්නට පුළුවන් වන්නේ උන්වහන්සේ මාර්ග සත්‍ය වැඩි ආකාරය දැකලා. අපි තුන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් කියලා උන්වහන්සේ සතර සත්‍පට්ඨාන ධර්මයන් මේ විදිහටයි වැඩි වෙන්නේ. මමත් මේක වඩනවායි කියලා සමුනුත් වඩනවා නම් ඒකයි නියම බුදුගුණ භාවනාව. දැන් මේකට තේරෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේට කරන්නට තියෙන ඉහළම පූජාව ඉහළම බුදුගුණ භාවනාව. උන්වහන්සේගේ ගුණස්කන්ධයන් සමාගයේ සංසාමයේ තුල ඇති කර ගැනීම. බුදුරජාණන් වහන්සේ බුද්ධ ප්‍රතිමාවක නැහැ. නැත්තම් බුද්ධ ස්ථානයක නැහැ. තමාගේ හදවත තුල වැඩ සිටින උත්තමයන්න් වහන්සේ කෙනෙක් බවට පත් කර ගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ තමන්ගේ හදවත තුලයි. එනිකම නිසා ඒ ආකාරයෙන් කටයුතු කරන්න බලන්නේ ඒ කටයුතු කිරීම තුළින් මේ ඇටත්
නිවන සංසීමේ වාසනා ශක්තිය උදා වෙනවා අතිශයම වේවා කියලා ආශිර්වාදණය කරමින් කාල වේලා එක්ව ඉක්මනිය නිසා මේ දේශනාව මෙතනින් නිම කරනවා දෙවියන් අපි පින්දෙමු ආකාශත්හාදී පවින පාඩේ කියමු ආකාශත්හාදී බුම්මත්හා දේව නාගමෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්හාදී බුම්මත්හා දේව නාගමෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආපාසක්තාජ බුම්මත්තා දීවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා සිරං රක්ඛන්තු මං පරන්ති ප්‍රාර්ථනේකං විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛයා වහන් හෝතු සම්බ දුක්ඛා පමුඤ්ඤතු මේක ලෝකසල ශක්තිය මෙයට නිවිනිසර සීමිට වාසනාව ශක්තිය උදා වේවා අභිවාදන ශීලිස්ස නිත්‍යං වද්ධා පිටායනෝ තත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සතං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිමේ වච අතෝ නිබ්බාන සම්පත්තේ නාතේ සමිඤ්ඤතු සුපත්තේ වානිවස ලැබීවා